Honorable Premnath Dholavatta.
Stuti Niyojaka Karyak Sabha Sabhapathuni. Ada dine api rasvela inne me parliamentu thula bomas avihinsaka lesa api kaatrat aadare karapu me jana samajida aadare karapu api hamoma bohoma avankawa aadare karapu api mantri tumage අතුගෝරළ මන්ත්‍රීතුමාගේ නික්ම යාම සම්බන්ධයෙන් මේ ශෝක යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වන්න. ඒ පවුලට, ඒ පුතාට, ඒ බිරිඳට අපේ ශෝකය පළ කරන ගමන්ම මේ මොහොතේ මම අවස්ථාවක් කරගන්නවා අතුගෝරළ මන්ත්‍රීතුමාගේ ජීවිතය රකින්න අතුගෝරළ මන්ත්‍රීතුමා වෙනුවෙන් මියගිය ඒ පොලිස්සරයන් ගුණවර්ධන මැතිතුමාගේ පවුල වෙනුවෙන් එතුමටත් අපේ ශෝකය පළ කරන්න එතුමාගේ අභාවය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ පෞගිය කාලේ පුරාවටම අපි දැක්ක ප්‍රකෝප කිරීම් හමුවේ ඒ අවසන් අධිකර තුල ම්ලේච්ඡත්වයට පත්වෙච්ච පුද්ගල දෙන්නෙක් හැටියට අතුකෝරළ මන්ත්‍රීතුමාත් ගුණවර්ධන මැතිතුමාත් අපිට පෙන්වන්න පුළුවන් මේ ක්‍රියාවලිය තුල අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටේ නීති ආධිපත්‍ය අපේ රටේ සමාජය තුළ තමන් කැමති මතයක් දැරීමේ අයිතිය කියන කාරණා සියල්ල බිඳවැටිලා අපේ රටේ සිවිල් නීතිය සම්පූර්ණයෙන් බිඳවැටිලා රැස්සියා අධිකාර ලුම්පන් පැලන්තියක් අද නීති ආධිපත්‍ය අතරරන් ක්‍රියාත්මක කරන තත්ත්වයක් පෞගේ කාලේ නිර්මාණය වුණා. ඉතින් මේ මරණ හරහා අපි වඩාත් සාකච්ඡා කළ යුත්තේ මේ සමාජයේ නැවත වතාවක් එතනට යනවද කියන කාරණය. ඒ සඳහා අපි එසේ නොවීමට මේ මරණ හමුවේ අපේ සහෝදරයාගේ නික්ම යාම හමුවේ එවන් තත්වයක් නිර්මාණය නොකිරීමට නොවීමට ඇති ඉඩ ප්‍රස්තාවන් අපි මගහැරීමට කටයුතු සියල්ලම කර යුතුයි. මම ඉතාමත් කනගාටු වෙනවා මේ සභාවේ මන්ත්‍රීවරයෙක්ම ශාක්‍යන් මන්ත්‍රීතුමාම එවැනි ප්‍රකාශයට ආධාර අනුබල දෙන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඒකම අනුකුමාර දිසානායක සහෝදරයා සහ ඒ පක්ෂ නියෝජනය කර සමහර සහෝදරවුන්ගේ මතිමතාන්තර තුල විවස්ථාවෙන් පිට රටේ නීතියෙන් පිට තීන්දුව తీරන ගන්නවා කියන කාර්යය ඇත්තටම ඉතාමත් වැරදි සහ මේ ජන සමාජයේ නැවත වතාවක් ගින්දරට යොමු කරන ප්‍රකාශ. ඉතින් මේව සම්බන්ධයෙන් ඒ නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල එක්වීම තුල මේවා ගැන නැවත සිතා බලයි කියන කාරණය මම විශ්වාස කරනවා. කරු නියෝජ්‍ය කාර්ය සභාවක් සභාපතිතුමනි මේ රටේ විපක්ෂ නායකවරට ප්‍රහාරයක් එල්ල කරන මම වීඩියෝයක් දැක්කා. මම දන්නේ නැහැ විපක්ෂ නායකතුමා ඒ සම්බන්ධයෙන් පැමිණිලා කත් කරලා තියෙනවද කියලා. මේක මේ විපක්ෂ නායකතුමාලා පුද්ගලික වශයෙන් පහර දෙනවා කියන කාර්ය නෙමෙයි. මෙතන තියෙන අර්බුදය නිර්පාක්ෂික අරගලයක් කියන ස්ථානයක මේ රටේ විපක්ෂ නායකතුමාලත් යන්න බැරි නේ. මේ රටේ අනෙකුත් දේශපාලඥයන් යන්න බැරි නේ. හැබැයි මේ රටේ යම් දේශපාලන කණ්ඩායම නායක විතරක් නිදහසේ සංචරණය කිරීමේ හැකියාව තියෙනවා නේද? එතන ගම්මෙ වන්නේ ඒ අරගල තුල නිර්පාක්ෂිකත්වයක් නැති බවයි. ඒ නිසා අපි නැවත වතාවක් මේ රටේ ජනතාවගේ ඉල්ලා සිටින කරුණා කළා මේ දේපල මේ ජීවිත මේ සම්පත් විනාශ කරලා ඇතිවෙච්ච ප්‍රතිඵලය මොකක්ද? මගේ ගෙවල් වලට ගහලා සම්ප්‍රිය මන්ත්‍රීතුමාලගේ ගෙවල් පුච්චලා මොකද ඇතිවෙච්ච ප්‍රතිඵලය? අතුගෝරළ මන්ත්‍රීතුමාව ඝාතනය කරලා ගුණවර්ධන මහත්තයව ඝාතනය කරලා මොකද ඇතිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිඵලය? මොකද ඇතිවෙච්ච සමාජ ප්‍රගමණය? මගේ ගෙදර දින භාණ්ඩයක් අරන් ගිහිල්ලා පාවිච්චි කරන ප්‍රශ්නයක් නේ ඒක පාවිච්චි කරනවා. සම්ප්‍රිය මන්ත්‍රීතුමාගේ පුච්චපු පුච්චන්න දුව ඒ භාණ්ඩයක් අරන් ගෙන ප්‍රශ්නයක් පාවිච්චි කරනවා. හැබැයි මේ රටේ සම්පත් මේ ලෝකේ සම්පත් අපි දන්නවා සම්පත් කියන්නේ බොහොම සීමිත දෙයක්. හැබැයි මේ සම්පත් සියල්ලම විනාශ කරා. ඒ නිසා මේ මොහොත මේ මරණ තුල අපි සාකච්ඡා කළ යුතු වන්නේ මෙවැනි තත්වයන් ඇති නොවීමට අපි වග බලා ගන්න ඕනේ කොහොමද කියන එකයි. මේ රටේ ආගමික නායකයන් නැවත වතාවක් තමන් විසින් කළ යුතු සමාජයට කළ යුතු යුතුකම් සම්බන්ධයෙන් නැවත හැරිමෙලිය යුතු නියෝජ්‍ය කාර්ය සභාපති සමතුලයි. ඇයි මං එහෙම කියන්නේ? අපි දන්නවා මේ රටේ දීර්ඝ ලෙස බණ කියන, පිරිත් දානවා, දාන දෙනවා, පල්ලිවල පාදිලි උන්වහන්සේලා සර්මන් කරනවා, Hindu කුරුක්කල් තුමන්ලා සිරුම දෙනවා, ආගම කතා කරනවා, ආගම දේශනා කරනවා. හැබැයි අද සතුන්ට එහා ගිය නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි සත්තු ගොදුරු අතරිනවා. සත්තු තමයි ගොදුරු රැකගෙන ඉන්නේ. මේ අතුගෝරළ මන්ත්‍රීතුමාගේ ගුණවර්ධන මහත්මයාගේ දේහයන් ගොදුරු ලෙස රැකගෙන තියාගෙන හිටියා. මිය ගියාට පස්සේ වද දුන්නා. එවන් තිරිසන් සමාජයක් බිහිවීම සම්බන්ධයෙන් අපි සියුමලා අඩු වැඩි වශයෙන් අපි වා කියන්න ඕනේ. ඒකෙදි ආගමික නායකයන් විශාල වගකීමක් තියෙනවා. මම ඇඟිල්ල දික කරනවා අපේ රටේ ඉන්න සංගරත්නයට. අපේ රටේ පන්සල් පල්ලි මේ සියලු දේවල් කොච්චර තිබ්බත් අද ජන සමාජය ක්‍රියාත්මක වෙන්නේ මෙමන් තැනක. ඒ නිසා අපි ඔක්කොම හැරිලා බලන්න ඕනේ ඇයි මේ ජන සමාජය මෙච්චර ප්‍රචණ්ඩ උනේ කියලා, මෙච්චර විකෘති උනේ කියලා. මේක ඝාතන වෙනවා, ඒක ඇත්ත. හැබැයි ඝාතන වෙච්ච සිරුර රඳවා තබාගෙන ඒ කුරිරු ආස්වාදයක් ලබන තරම් පැය ගණනක් ඒ ආස්වාදේ ලබන තරම් මේ ජන සමාජයේ ඒ මනස විකෘතුනේ ඇයි කියන සත්‍ය සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවක හිටියට නැවත නැවත සාකච්ඡා කළ යුතුයි. අපි ජීවත් වෙන්නේ එවැනි භයානක තත්ත්වයක. ඒ නිසා නියෝජ්‍ය කාර්ය සභාව සමතුලි ප්‍රචණ්ඩත්වය අපි කොතන කරා මොන ස්ථානයේ කරත් අපි විරුද්ධයි. මට දා මතකයි සමහර අවස්ථාවල ඔය දේශ ජනතා විතුරුනේ පෙරටු ගාමි සහෝදරවරුන්ට සහෝදරියන්ට ප්‍රහාර එල්ල කරනකොට උද්ඝෝෂණවලදී අපේ ආණ්ඩුව තුලම පොලිස් අමාත්‍යතුමා ඉන්න ස්ථානය තුල පවා මම ඒ අයට ප්‍රහාර දීම සම්බන්ධ අපි විරුද්ධව කතා කළා. අපි හිතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ඒකයි. අපි බලාපොරොත්තු වෙන අන්‍ය මත දරීමේ අයිතිය, වෙනස් මත දරීමේ අයිතිය, දේශපාලන අදහස් දරීමේ අයිතිය අපි හැමදාම අගය කරමු මිනිස්සු. ඒ වෙනස් දරයක් වෙනස් මතයක් දැරීමටදී අයිතිය අපි පිළිගත්ත මිනිස්සු. හැබැයි එහෙම තලයක් තුල අද නිර්මාණය යන්නේ අනේකාගේ දේශපාලන මතය දැරීමේ අයිතියට විරුද්ධව කටයුතු කරලා දේශපාලන මතයක් දරන පුද්ගලයාව හොයලා ගිහලා මරලා එයාගේ දේපල වලට හානි කරලා එයාගේ ඝාතනය කරලා එතනින් එහාට ගිහලා ඝාතනය කරපු ශරීරය පැය ගණන් අත්පත් කරගෙන කුරුළු ආස්වාද දරන තත්ත්වයට ගෙනියම ඉතමත් පැහැදිලිව අපි හෙලා දකින්න ඕනේ. එනිසා මේ தত্ত্বය තුළ මේ නිර්මාණ වෙලා තියෙන සමාජ ක්‍රම විනාශ කරන්න ඕනේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ පවුලේ සමාජිකයන්ට අපි තාමත් ශෝක වෙන අපිට අවමගුලටවත් සහභාගී වෙන්න බැරුණා. අපි දරු පවුල් එක්ක අපි තැංගිලා හිටියි. අපි මොන අතුගෝරළ මන්ත්‍රීතුමා මොන වරදක් කරාටද මෙවැනි ඉරණමක් අත් උනේ කියන ප්‍රශ්නේ අපිට අදත් තියෙනවා. මේ 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 මෙවැනි දේශපාලන මතය දැරීම කියන කාරණේ තුලම මෙවන් මරණයකට අත් වෙන්න ඇයි අපි මේ ශිෂ්ට සමාජයක් කියන සමාජයක් අපි බිහි කරලා ඇයි ආපහු අපි යන්නේ අර වනචාරි සමාජයකින් කාරණේ අපි නැවත සාකච්ඡා කළ යුතුයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මෙවන් තත්වයක් ඇති නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ නිසා තමයි නියෝජ්‍ය කාර්ය සභාව සම්බන්ධුනේ අපි වෛරෙන් වෛරෙන් නොසන්සිඳනවා කියන කාරණේ තුල අපි කිසි අවස්ථාවක නීතිය අතර ගන්න උත්සාහ කරන්නේ නැත්තේ. මේ රටේ පවතින නීති ක්‍රමයේ තුල ඒක විශ්වාස කරලා ඒ වෙනුවෙන් අපි කටයුතු කරන උත්සාහ කරන්නේ ඒකයි. එනිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා මෙරටේ විනිශ්චයකාරවරු, මෙරටේ නීතිඥවරු අද උත්සාහ කරනවා නම් Tamanta මේ තුලින් දේශපාලන වාසියක් ගන්න පුළුවන්. අපි විශ්වාස කරන දේශපාලන වැඩසටහන කරන්න පුළුවන් කියලා අපි ආයතන කරමු අයගේ. තමුන්නාසලා කරුණා කළා තමුන්නාසලා කවයි තියෙන අයිතිය මැතිවරණයකට ක්‍රියාත්මක කරා. හැබැයි තමුන්නාසලාට විවස්ථාවෙන් හෝ තමුන්නාසලාගේ රැකියාව තුලින් ඇතිලා තියෙන ලැබිලා තියෙන බලය උපයෝගී කරගෙන යම් අසාධාරණ ලෙස කටයුතු කරනවා නම් ඒ සඳහා තමුන්නාන්සලා දායක වෙන්න එපා. මොකද හෙට දිනේ තමුන්නාන්සලා ඔය කියන පුද්ගලයන්ට විරුද්ධව නඩු තීන්දුවක් දුන්නොත් තමුන්නාන්සලා ගෙවල් වලට පහර දෙනවා. තමුන්නාන්සලාගේ දේපල වලට පහර දෙනවා. නීතිඥයෝ හැටියට තමුන්නාන්සලාට අයිතිය දිනන ඕන සේවදායකට පෙණී ඉන්න. හැබැයි ඔය කියන කණ්ඩායමට විරුද්ධව පෙණී කියොත් තමුන්නාන්සලාට පහර ගන්න වෙනවා. ඒ නිසා කරුණාකරලා සිද්ධි මූලිකව බලලා තමන්ගේ දේශපාලන හිතු මතාන්තර තමන්ගේ හිතල වල හිතලා තීන්දුව දිර ගන්න එපා. අපි දන්නවා අපේ මන්ත්‍රීවරුන්ගේ පොදු දේපල පනත යටතේ විනාශ වන දේපල සම්බන්ධයෙන් අමාත්‍යාංශ වාහන සම්බන්ධයෙන් පොදු දේපල පනත කියන බීවාර්තා වැටදී නඩුගොඩ කරලා තියෙන අවස්ථාවල සමහර මහේස්ත්‍රාත්වරු పూర్වයේ පොදු දේපල පනත යටතේ රිමාන්ඩ් බන්ධනා කරගත කරලා තිබත් මේවා සම්බන්ධයෙන් ඔබ ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් අපදෙනවා. ඔබතුමාලාට තියෙන අපදෙන තියෙන බලය ගැන අපි හබ කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න තමුන්නාන්සලට මේ හැන්දෙන් මෙතන කාලේ වැඩි ඈතක නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම අපි නිරීක්ෂණය කරලා දෙනවා අත්තනකලු උසාවිය තුළ මේ නඩුකරයේ කටයුතු කරන ස්වරූපය සම්බන්ධයෙන් අපිට යම් ආකාරයේ සැකයක් තියෙනවා. ඒ නිසා මේ මම ඉල්ලා සිටිනවා මම බලාපොරොත්තු වෙනවා ඒකම ශේෂ්ඨාතික නගනිෂ්කාරතු මං ඉල්ලීමක් කරන්න විශේෂයෙන් මේ නඩුවේ සාකිකාරයන්ට අත්තනගල උසාවියට යන්න යම් බලපෑමක් තියෙනවා. ඒ නිසා මේ නඩුව අත්තනගල උසාවිය මාරු කරලා කොළඹට ගේන්න ඕනේ. මොකද හේතුව මෙය මේ මේ මරණය මේ ඝාතනය සම්බන්ධයෙන් 50කටක් ඉන්නවා අත්තන නුගන්න. මේක වෙද්ද එක තුනකින් හරියන්නේ නැහැ. ඒ වාහනේ අත දාලා වාහනේ නවත්තපු තැන ඉඳලා අර පොල්ලෙන් ගහන රතුපාල ටී-ෂර්ට් කාරේ ඉඳලා මේ හැම කෙනාම ආදර අනුබල දීපු හැම කෙනාම මේක අත්තරු ගන්න ඕන. එදා අතුගෝරළ മന്ത്രിවරණ මේ දා මෙතන මම හිටියනම් මටත් එන්න ඕන ඉරනවා. අද අද මෙතන මට තියාන්න මේ 225න් 222ක්ම කවුරු හරි එතන හිටියනම් අද අත් වෙන්නේ ඉරනවා තමයි. ඒ නිසා මේක බොහොම සුළුපත්ව හිතන්න එපා. කරුණා කරලා මේ සම්බන්ධයෙන් අපි ඒකයි ට්‍රයිල් ඇඩ්වයි එකක් ඉල්ලන්නේ. අපි ඒක නිසා තමයි ත්‍රිබුත් කළ විශේෂ මහාධිකරණ නිෂ්කාර සභාවක් මේකට ඉල්ලන්නේ. මොකද මේක සුවිශේෂී මේක මේ පකිස්තානයේ දා අපේ ප්‍රියන්ත සහෝදරට වෙච්ච ඊට එහාට ගිය ම්ලේච්ඡත්වය තමයි මේ ප්‍රදර්ශනය කරේ. ඒ මේ මේ ම්ලේච්ඡත්වය ඉඩ දෙන්න බෑ. මිනිස්සුන්ව ගහලා මිනිස්සුන්ව කපලා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව මම කැමති නැහැ උද්වේගකර කතාවක් කරලා මේක මිනිස්සුගේ ලේරත් කරන්න. හැබැයි අපේ රටේ මාධ්‍ය එදා නම් වෙන්ද වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මිනිස්සුගේ ලේරත් කරා. සදාචාර මාධ්‍යයක් නම් කරු නියෝජ්‍ය කාර්ය සභාවතුනි මිනිසුන්ගේ ලේ රත් කරන එවැනි දේවල් පෙන්වන්නේ නැහැ. හැබැයි සමහර මාධ්‍ය වගකීමකින් තොරව කටයුතු කරපු නිසා මේ වෙච්ච සමහර පුංචි පුංචි සිද්ධි අති මහා විශාල ඛේදවාචකයක් කරා ගෙන ගියා. මා ප්‍රචණ්ඩත්වයේ අනුමත කරන්නේ නැහැ නියෝජ්‍ය කාර්ය සභාවතුනි බොන හේතුවක් තුලවා. හැබැයි මේවැනි ප්‍රචණ්ඩත්වයක් වර්ධනය කරන්න මේ මාධ්‍යත් වගකීතුයි කියන කාරණය පැහැදිලිව අපි මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ නිසා මෙවැනි කාරණා සම්බන්ධයෙන් අපි දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. අන්‍ය මත දැරීමේ අයිතිය, වෙනස් දේශපාලන මත දැරීමේ අයිතිය, අපිට වෙනස්ව හිතන මිනිසුන්ගේ අයිතිය අපි ගරු කළ යුතුයි. හැබැයි අපි ඒක ආපව ආපස්සට හරවන තත්ත්වයක් තමයි අපි පේන්න තියෙන්නේ. ඒ නිසා මේව සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් සාකච්ඡා කරලා අපි ශිෂ්ටයි කියන්නේ අපි ඉන්න ප්‍රමාණයෙන් අඩියක් ඉස්සරහට යන්නේ. ශිෂ්ට සමාජයක් කියන්නේ ඒකයි. හැබැයි අපි ශිෂ්ට සමාජය තුලින් මොන පැත්තට යන්නේ කියන ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපිට අකමැත්තෙන් වුණත් අපිට හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ ශෝක යෝජනාව තුළ මම වෙනත් තැනකට යන්නේ නැතුව නැවත වතාවක් මං හිතන්නේ බොහොම අපි සංවේදී වෙනවා. මොකද අතුගෝරළ මන්ත්‍රීතුමා සහභාගී වෙච්ච අවසන් මම එක මතකයක් මතක් කරලා මම කතාව අවසන් කරනවා. අතුගෝරළ මන්ත්‍රීතුමා සහභාගී වෙච්ච අවසන් පාර්ලිමේන්තු දවසේ මම මෙම ස්ථානයේ මම කතාවක් කරනකොට කොහේදෝ ඉඳලා අතුගෝරළ මන්ත්‍රීතුමා ඇවිල්ලා මම කතා කරන කතාවේ මගේ යහපැති සීට් එකේ වාඩි වුණා. ඉතින් මම බොහොම සංවේදීව මම ආදරෙන් මතක් කරනවා එතුමා අපි ඔක්කොටම සහෝදරයෙක් වුණා. එතුමාගේ දරුපවුලට වෙනුවෙන් අපේ ශෝකය කරන ගමන් අර පොලිසිය ගුණවර්ධන මහත්මයා සම්බන්ධයෙන් ගෞරවය ප්‍රකාශ කරන ගමන් මෙවන් මරණ මෙවන් ම්ලේච්ඡ මරණ කිසිම ශේෂ්ත්‍රයක් තුල කිසිම සමාජයක් තුල කිසිම විදිහේ දේශපාලන ප්‍රවාහයක් තුල කිසිම ආකාරයෙන් ඇති නොවන සමාජ අභිහි කිරීමේ වගකීම අපිට විවස්ථාදායකේ සමාජික වැටෙන තියෙනවා. ඒ වෙනින් අපි ඔක්කොම එකහුව වෙලා ඒ වෙනින් කටයුතු කරමි කියන යෝජනාව කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Jagat Samarawikrama. Sorry.
No. ස්තුති නියෝජ්‍ය කාර්ක සභාගම සභාපතිතුමනි. අද දිනේදී මේ උත්තරීතර 9 වෙනි පාර්ලිමේන්තුවේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීගරු අමරකීර්ති අතුකෝල් මෙත්තුමා මෙලෙච්ච ලෙස ඝාතනය කිරීම සම්බන්ධව ශෝකය පළ කරන අවස්ථාවේදී මා පළමුව සිහිපත් කරන්න කැමැති ගරු අමරකීර්ති අතුකෝල් මන්ත්‍රීතුමා හා
Order please. Honorable ප්‍රේම්නාත් දොලවත්ත to the chair.
කාර්ය මණ්ඩලය දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙන වර්තමාන වාරිමාර්ග හා යෞවන කටයුතු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා අපි සියලු දෙනා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පූජ්‍ය පූජක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ සමස්ත ජනතාව බලාපොරොත්තු වූහා වර්තමානයේ බලාපොරොත්තු වන සිතුම් පැතුම් හැකි උපරිම අයුරින් මෙතුමා වෙනුවෙන් ඉටු කිරීමට කටයුතු කරන බවට සිහිපත් කරන්න කැමැති. ඒ වගේම ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, 2022 5/9 දින සමස්ත ශ්‍රී ලංකාව තුළ තරුණ තරුණයන් විශාල වශයෙන් නොමග යවා පටු දේශපාලන ඕනෑපාකම් මත අමරකීර්ති අතුකෝර ගරු හිටපු මන්ත්‍රීතුමා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් හා සාමාන්‍ය ජනතාව මිලෙච්ච ලෙස ඝාතනය කරා විතරක් නෙවෙයි, මා ඇතුළු 70-80ක් විතර අයගේ නිවාස ව්‍යාපාර හා රාජ්‍ය දේපළ විනාශ කළ අය හා ඒ සඳහා අනුබල දුන් මහමොළකරුවන් හට නඩු විභාගය සඳහා විශේෂ ත්‍රිපුජ්‍යල මහා අධිකරණ විනිශ්චය සභාවක් පත් කිරීමට ගරු අග්‍රවිනිශ්චකාරතුමාගෙන් ඉල්ලා සිටින මෙන් නීතිපතිවරයාට දන්ව ලෙස ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් 2008 වසරේ සිටම මේ දක්වා වසර 14ක් අමරකීර්ති අතුකෝරළ මැතිතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මින්නේරි ආසනයේ ජනතාව සඳහා කළ සේවාව නැවත නැවත සිහිපත් කරමින් එය එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ගරු රොෂාන් රණසිංහ දිස්ත්‍රික් නායකතුමා, ගරු සිරිපාල ගම්ලත් මැතිතුමා, ජී.ජී. චන්ද්‍රසේන මැතිතුමා, ජයසිංහ බණ්ඩාර මැතිතුමා හා පළාත් සභා හා ප්‍රාදේශ සභා හතේම ගරු සභාපතිවරු, උපසභාපතිවරු, විපක්ෂ නායකවරු, ගරු මන්ත්‍රීවරු සමග කටයුතු කරන බවට ප්‍රකාශ කරමින් ගරු අමරකීර්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු මුලාසනාරුර මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම ඉතාම සංවේගජනක ආකාරයට අපාතරින් බිය වුණ අමරකීර්ති අතුකෝරළ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වෙනුවෙන් ශෝකය පළ කරන අවස්ථාවේ ඒ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම අපේ අමරකීර්ති අතුකෝරළ මැතිතුමා, මං හිතන්නේ ගොඩක් මේ පාර්ලිමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ හැර අනුරාධපුර දිස්ත්‍රික්කේ හැර ගොඩක් අය පාර්ලිමේන්තුවට ආවට පස්සේ තමයි එතුමාව අඳුරගත්තේ. නමුත් මම ඊට කලින් විශේෂයෙන්ම එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කේ දේශපාලන කටයුතු සමාජ සේවා කටයුතු කරන කාලේ එතුමාව හඳුනගත්ත කෙනෙක්. එතුමා පළාත් සභා මැතිවරණ වලට ඉදිරිපත් වෙන ඒ අවස්ථාවලදී මැතිවරණ කටයුතු සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කේ කටයුතු කරපු කෙනෙක් හැටියට විශේෂයෙන්ම අපි දැක්කා එතුමා ඉතාම නිහතමානී, මහජනතාවත් එක්ක ඉතාම සමීපව කටයුතු කරමින් පියවරෙන් පියවර ක්‍රමානුකූලව මහජන නියෝජිතෙක් හැටියට ඉදිරියට එන්න අවස්ථාව උදා කරගන්න ආකාරය. විශේෂයෙන්ම එතුමා සූර්යාරච්චි මැතිතුමා එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන කාලේ ඉඳලා එතුමත් එක්ක සමීපව කටයුතු කරලා එතුමාගේ පෞද්ගලික ලේකම්වරයෙක් බවට පත් වෙලා එන අනතුරුව විශේෂයෙන්ම සූර්යාරච්චි මැතිතුමා අපේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක අත බැඳගත්තට පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් උතුරුමැද පළාත් සභාව නියෝජනය කරා අපි දැටුවා. වාස්තා දෙකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා උතුරුමැද පළාත් සභාව නියෝජනය කරලා ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ කිසිදු ભેදයකින් තොරව අහිංසක ජනතාවට පළාත් සභාවෙන් වෙන්න ඕන යුතුකම් වක්කීම් ඉතාම මැනවින් ඉටු කරපු ඉතාම දක්ෂ මහජන නියෝජිතයෙක් බවට පත් වුණා. ඒ නිසා තමයි 2020 තුමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න හැකියාව ලැබුණේ. හැබැයි මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව 9 පාර්ලිමේන්තුව අර 9 නපුරුයි කියනා වගේ 9 පාර්ලිමේන්තුවේ මං හිතන්නේ මන්ත්‍රීවරුන්ට ගොඩක් මීට පෙර මන්ත්‍රීවරුන් හා එක්ක සංසන්දනය කරලා බලද්දී මම 7 පාර්ලිමේන්තුවේ 8 පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට දන්නවා. ඒ කාලවල තිබ්බ මහජනයාට සේවය කරන්න තිබ්බ ඉඩ ප්‍රස්ථා, ඒ වගේ මන්ත්‍රීවරයෙක් හැටියට නිදහසේ කටයුතු කරන්න තිබ්බ ඉඩ ප්‍රස්ථා ගොඩාක් අහිමිච්ච කාල පරිච්ඡේදයක් නැත්තම් පාර්ලිමේන්තු වකවානුවක් හැටියට තමයි මේ 9 පාර්ලිමේන්තුව. විශේෂයෙන්ම අපි මේ අමරකීර්ති අතුකෝරළ මැතිතුමාගේ පවුලේ අය වෙනුවෙන් විශේෂයෙන්ම ඒ බිරිඳ අර අසරණ වෙලා ඉන්නවා, ඒ වගේම රවින්ද අතුකෝරළ පුතා අධ්‍යාපනය ලබන කෙනෙක්,
ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා අසරණ තත්ත්වය කියලා කියන්නේ මානසිකව මොනතරම් පීඩනයක් ඇද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ බිරිඳට මොනතරම් පීඩනයක් තියනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමු කරන්න ඕන. මේ සම්බන්ධව නීත්‍යානුකූල පියවර ගැනීම පිළිබඳව විශේෂ අවධානයෙන් පාර්ලිමේන්තුව කටයුතු කරන්න ඕනි කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. මේ සඳහා විශේෂ ත්‍රිපුජ්‍යල මහාධිකරණය පත් කළ යුතුමයි. එහෙම පත් කරලා මේ පිළිබඳව සාධාරණ ඉටු කරන්න ඕන එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒ පවුලේ සුභ සාධනය පිළිබඳව අපි කල්පනා කරලා ඒ පැත්තෙන් යුතුකමක් ඉටු කරන්න අවශ්‍ය වෙනවා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ විශේෂයෙන් අපි මේ පාර්ලිමේන්තුවේ ගෞරවය හිමි කරන්න ඕනේ ඒ ආරක්ෂක නිලධාරිය සරේන් ගුණවර්ධන මහත්මයා. එතුමා පොළොන්නරුවේ කෙනෙක්. විශේෂයෙන්ම ඒ පුදුමාකාර උත්සාහයක් දැරුවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ අපේ අතුකෝරල මැතිතුමාගේ ජීවිතය ආරක්ෂා කරා. එතුමාව දාලා ගියේ නැහැ. අන්තිම මොහොත වෙනකම් එතුමාගේ ජීවිතය ආරක්ෂා කරගන්න විවිධ මඟ පෙන්වීම් සහ වූ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරා. ඒස එතුමාගේ පවුලේ දරුවන් කෙරෙහි, ඒ වගේම ඒ බිරිඳ කෙරෙහි, ඒ පවුලේ සියලු සමාජිකයන් කෙරෙහි අපේ රජයේ අවධානය යොමු කරන්න ඕනේ කියන එක මම මේ ලයිව් විශේෂයෙන් මතක් කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අවස්ථාව මේ වගේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කෙරෙහි වෛරයක් නිර්මාණය වෙන්න මේක එකපාරටම අහම්බෙන් සිදුවෙච්ච දෙයක් නෙමෙයි. මේකට මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මේ පක්ෂ ගණනාවක අය යම් කිසි වක්කීමක් දරන්න ඕනේ. එහා පැත්තේ ඉඳලා මෙහාට හොරා කියලා බයිනවා. මට පුළුවන් දැන් විපක්ෂ නායකතුමාට හොරා කියලා කියන්න. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා මොකද්ද හොරකම් කරේ? කොතනද හොරකම් කරේ? කොයි ආකාරයෙන්ද ඒක කරේ කියන එක මම පැහැදිලි කරන්න ඕනේ මේ සභාවට. හැබැයි එහෙම කියන්නේ නැතුව විපක්ෂ නායකතුමා හොරෙක් කියලා කියන්න යෑම තුළ, එහෙම නැත්නම් තව කවුගේ නමක් කියලා හොරෙක් කියලා කියන්න යෑම තුළ මේවා මාධ්‍ය තුලින් අපේ රටේ ජනතාව දකිද්දි රූපවාහිනී ව්‍යාදයකට ගියත් වංචාව දූෂණය ගැන කතා කරලා චෝදනා කරනවා. තමන්ගේ ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට ඒ බලාගෙන ඉන්න සියලු දෙනා හිතනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 හොරකම් කරනවට අමතරව වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. ඒ වගේ දෙයක් ජනගත කරා. හැබැයි ඒ වගේ දෙයක් කාට හරි චෝදනාවක් කරනවා නම් පැහැදිලිව ඔප්පු කරන්න ඕනේ පදනමක් තියෙන්න ඕනේ. පසුගිය දවස්වල මම මේ රට වෙනුවෙන් පැහැදිලි තීන්දුවක් ගත්තාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මුළු රටටම කතා කරලා කිව්වා පක්ෂයේ මහලේකම්වරයා ශාන්ත බණ්ඩාර මුදල් අරන් තමයි ඒ තීන්දුව ගත්තේ කියලා. පට්ටබල් බොරු. හැබැයි ඒක ජනගත වුණා. මිනිස්සු තුළ වෛරයක් ඇති වෙනවා. ඒ වගේ අපරාධ කරන්න හොඳ නැහැ. මම කාට හරි චෝදනාවක් කරනවා නම් ඒ චෝදනාව පැහැදිලිව ඔප්පු කරන්න ඕනේ. මෙන්න මෙයා මෙන්න මෙතනදී මේ වංචාව කරා, මේ දූෂණය කරා, මේ හොරකම කරා කියලා. එහෙම නැතුව කියන්නේ යම තුල තමයි මේ මන්ත්‍රීවරු අතර වෛරයක් අද නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමාත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ අපි ආපු ගමන්ම නාමයෙන් පාර්ලිමේන්තුව පටන් ගත්ත ගමන්ම පත්තරවල ගියා පොල් ගෙඩි අකුරු වලින් මන්ත්‍රීවරුන්ගේ කෑම වියදම කෝටි 8යි කියලා. මේවා පත්තරවල අපේ ජාතික පත්තරවල දැම්ම පොල් ගෙඩි අකුරින් අපිට ඡන්දෙ දුන්න මිනිස්සුත් බලනවා. ඒ වගේ මේ රටේ මිනිස්සු බලන මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙද්දි මන්ත්‍රීවරු මෙච්චර කනවද කියලා. ඉතින් ඇත්තටම පුදුම ප්‍රශ්නයක්. හැබැයි අපි මේ පිළිබඳව හෙව්වා. අපි හෙව්වා ඉඳ දැන් එදා කතානායකතුමාගේ පුටුවේ ඉඳලා මේ කෑම වියදම යන්නේ කොහොමද කියලා පැහැදිලි කරා. ඒ කෝටි 8න් ලක්ෂ 50කවත් මන්ත්‍රීවරු කෑම කන්නේ නැහැ. ඒ කෝටි 8 වියදම් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරා. මොන මාධ්‍යද ගියේ? මොන පත්තරේද දැම්මේ? එක පත්තරයකවත් දැම්මෙත් නැහැ. එක මාධ්‍යයකවත් ගියේ නැහැ. ඒක ඒ ඇත්ත පැහැදිලි කරන එක ගියේ නැහැ. ඇත්ත පැහැදිලි කරන එක ගියේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවුරුදු 15කින් වැටුප් වැඩි කරලා නැහැ. අපිට වැඩි කරන්න එපා. නැත්තම් කියයි ශාන්ත බණ්ඩාර කිව්ව අන්න වැටුප් ඉල්ලුවා කියලා. මෙච්චර මේ ජනතාව පීඩනයකට පත් වෙලා ඉද්දි අපි මේවත් පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ඉන්න වෙලාවක අපි කියන්නේ වැඩි කරන්න නෙමෙයි. හැබැයි ජනතාව දැනගන්න ඕනේ මේ වෛරය ඇති කරලා තියෙන්නේ මේ මහජන නියෝජිතයන්, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවුරුදු 15ක් මේ වැටුප් වැඩි කරන්න පනතක් තියෙනවා. ඒ පනතත් උල්ලංඝනය කරලා වැටුම් පැඩි කරලා නැහැ අවුරුදු 15ක් යනකම්. මේව රටේ ජනතාව දැනගන්න ඕනේ. නැත්තම් මන්ත්‍රීවරු කෙරෙහි වෛරයක් ඇති වෙනවා. දැන් අපි කවුරුත් දන්නවා රජයේ හැම ආයතනයකම ඒ උසස් නිලධාරීන්ට වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉන්ධන දීමනාවක් දෙනවා. ඉන්න දිස්ත්‍රික්ක ඉඳලා පාර්ලිමේන්තුවට එන්න. ජානක බක්කුමර මැතිතුමාට රත්නපුරේ ඉඳලා පාර්ලිමේන්තුවට එන්න. ඒ වගේම පොළොන්නරුවේ මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවට එන්න. මට කුරුණෑගල ඉඳලා පාර්ලිමේන්තුවට ඉන්ධන දීමනාව. ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව දන්නවත් දන්නේ අපට දෙන ඉන්ධන ඩීසල් ලීටරයකට රුපියල් 104යි ගෙවන්නේ. රුපියල් 104යි ගෙවන්නේ. අපි වැඩි කරන්න එපා. වැඩි කරන්න එපා. අපි මේ ඉල්ලනවා නෙමෙයි. හැබැයි මේ ඇත්ත යථාර්ථය වහලා තියෙන්නේ. රුපියල් 104යි ගෙවන්නේ ඉන්ධන ලීටරයකට මන්ත්‍රීවරයෙකුට. මේක තමයි ඇත්ත යථාර්ථය. මේවා කවුරු කතා කරන්නේ නැහැ. මේවා කතා කරන්නේ නැත්තේ මන්ත්‍රීවරු මේ වරප්‍රසාද ගැන කතා කරනවා කියලා මතයක් හදයි කියලා. මේ එහා පැත්තේ තියෙනවා මන්ත්‍රීවරුන්ට දීලා ඒක මිහිපිට අපාය දැකලා නැත්තම් මාධ්‍යවලට යන්න. මිහිපිට අපාය දැකලා නැත්තම් මාධ්‍යවලට යන්න. මාධ්‍යවලට ගියහම මිහිපිට අපාය දකින්න බලන්න. හැබැයි ගම්වල ජනගත කරලා තියෙන මොකද්ද මන්ත්‍රීවරුන්ට විශාල මාලිගා දීලා කියලා. මේ වගේ ජනතාව තුළ වෛරයක් ඇති කරා යම් යම් දේශපාලන පක්ෂ මේවට වක් කියන්න ඕනේ. ඒ වගේම මාධ්‍යනුත් මං ඉල්ලනවා ඇත්ත යථාර්ථය සමාජයට රටට පැහැදිලි කරේ නැත්නම් තවදුරටත් මේ වෛරය තියෙනවා. දැන් ඊයේ පෙරේදා පෙරටුගාමි දේශපාලන පක්ෂ නියෝජනය කරන නාගම මහත්මයා කතා කරලා කියනවා මාධ්‍ය පෙරේදා රෑ 10 ප්‍රවෘත්ති වලට ගියා ගරු බන්දල ගුණවර්ධන මහත්තුමනි. ඔහු කියනවා මේ පළවෙනි රැල්ල විතරයි අපි කරේ දෙවෙනි රැල්ල බලාපොරොත්තු වෙන්න කියලා. මොකද්ද දෙවෙනි රැල්ල? මේ මන්ත්‍රීවරු 225 මරලා දාන රැල්ලද? එහෙම නැත්නම් මේ රටේ තියෙන පොලිස් ටික ගිනි තියන රැල්ලද? මේ රටේ තියෙන අධිකරණ ටික ගිනි තියන රැල්ලද? මොකද්ද දෙවෙනි රැල්ල? ඒ නිසා අපි මේවා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. රටේ ආරක්ෂාව යම් ප්‍රමාණයකට බිඳවැල්ලා තියෙන පොලිස් ආරක්ෂාව ඉතිහාසයේ පළවෙනි වතාවට අතුගෝර්ල මන්ත්‍රීතුමා මහා පාරේ මරලා දාන්නේ පොලිසිය වට කරගෙන ඉද්දි. පොලිසිය වටෙන් ඉන්නවා ඒ මැරේ යන්න දෙන්නේ නැහැ අතුගෝර්ල මන්ත්‍රීතුමාගේ මිනිය ගාවටවත්. අපි මේ කළුපටි බැන්නේ ඇයි අද? අපි මේ කළුපටි බැන්නේ අර අතුගෝර්ල මන්ත්‍රීතුමා මෙලෙච්ච විදිහට. එදා ප්‍රියන්ත කුමාර පකිස්තානයේ ඝාතනය කරාට පස්සේ මම තමයි මෙතන පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන කතානායකතුමාට කිව්වේ අපේ රටේ පුජ්‍යලේකුට මේ අමානුෂික විදිහට පහර දුන්න මේ පිළිබඳව රාජතාන්ත්‍රික මැදිහත් වෙන්න ඕනි කියලා. අපි කතා කරා අපේ ප්‍රියන්ත කුමාර ගැන. හැබැයි ප්‍රියන්ත කුමාර මහත්මයාටත් වඩා නේච්ච විදිහට අමුඅමිය ඝාතනය කරලා දැම්මා අපේ අතුගෝර්ල මන්ත්‍රීතුමාව. ඒ නිසා පොලිසිය බලාගෙන ඉදදී මිනි මරපු, පොලිසිය බලාගෙන ඉදදී දේපල විනාශ කරපු, පොලිසිය බලාගෙන ඉදදී රාජ්‍ය දේපල විනාශ කරපු ඉතිහාසයේ පළවෙනි කළු දිනේ තමයි පසුගිය මැයි මාසේ 9 වෙනිදා කියන එක මේ සභාවේදී අපි කියන්න ඕනේ. කළු දිනය මැයි 9 වෙනිදා බවට පත් කර ඉතිහාසය. ඇයි ඔබතුමා මුලසරාරුද මන්ත්‍රීතුමා නීතිඥවරයෙක් හැටියට දන්නෝ පුජ්‍යලික ආරක්ෂාවේ අයිතිය කවුරු තෝඩස් එනකන් ඉන්න ඕනේ නැද්ද? මිනිහෙක් මරනවනම් ඕඩස් එනකන් ඉන්න ඕනේ නැද්ද? පොලිස්පත්තුමාගේ ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩස් එනකන් ඉන්න ඕනේ නැද්ද? රාජ්‍ය දේපල මහා පාරවල්වල ගිනි තියනවනම් ඒවට කවුරු තෝඩස් එනකන් ඉන්න ඕනේ නැද්ද? පුජ්‍යලයේ ගෙවල් ගිනිපත් කරනවනම් පොලිසිය බලාගෙන ඉන්නවනම් පොලිස් ආරක්ෂාව මැද්දේ නම් ඒක කරන්නේ කො නීතිය? මෙහෙම ගියොත් මේ රටට මොකද වෙන්නේ? ඒ නිසා එදා මූලසාරු මන්ත්‍රීතුමනි අතුගෝර්ල මන්ත්‍රීතුමා මැරුණ මහපාරේ. හැබැයි ගෙවල් 76කට ගිනි තිබ්බා. මන්ත්‍රීවරුන්ගේ විතරක් තව ගොඩක් තියෙනවා. මන්ත්‍රීවරු 76 දෙනා ගෙවල් වල හිටියනම් මොකද වෙන්නේ? එහෙනම් අද ශෝක ප්‍රකාශ කරන්න වෙන්නේ මේ අතුගෝර්ල මන්ත්‍රීතුමාගේ ශෝක ප්‍රකාශය නෙමෙයි. අද මේ සභාවේ මන්ත්‍රීවරු 77කගේ ශෝක ප්‍රකාශ අද කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. ඒ නිවෙස් වලින් අයින් වුණ නිසා ඒ නිවෙස් වල හිටපු පවුල් අයින් කරගත්ත නිසා ඒ ජීවිත බේරුණා මන්ත්‍රීවරු පමණක් නෙමෙයි මන්ත්‍රීවරුන්ගේ පවුලුත් එක්ක එදා ඝාතනය කරලා දානවා ඒ නිසා මේ 1988 89 කාලේ මම ඒකයි මුලින්ම මේ සභාවේ කිව්වේ 100ට 0.1ක් මතක් කරලා දුන්නා 88 89 කාලේ ඒ නිසා මම විශේෂයෙන්ම මේ වෙලාවේදී කියනවා අපේ අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනය පිළිබඳව හරි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරනා වගේම රාජ්‍ය දේපල ගිනි තියපු ඒ වගේම අනිකුත් පෞද්ගලික දේපල ගිනි තියපු ඒ විනාශ කරපු අය වෙනුවෙන් අපේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න ගරු කථානායකතුමාගේ අවධානය විශේෂයෙන්ම යොමු වෙන්න ඕන වගේම අතිගරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ රජයේ අවධානය අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕනි කියන එක මතක් කරමින් ඉතාම අහිංසක විදියට සාධාරණ විදියට දේශපාලනය කරලා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මතය ජනතාවට කියලා ජනතාවගෙන් ඡන්දය අරගෙන ජනතාවට සේවය කරන්න පාර්ලිමේන්තුවට ආපු අතුගෝරළ මැතිතුමාගේ අභාවය සම්බන්ධයෙන් සාතිසේ සංවේගයේ මා නියෝජනය කරන දඹදෙණිය මැතිවරණ කොට්ටාසිය වගේම කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවගේ ජෝසන් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු දිස්ත්‍රික්කයේ අපේ සියලුම අපේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළු දේශපාලන අධිකාරියේ සියලුම දෙනාගේ සාතිසේ සංවේගය අතුගෝරළ මැතිතුමාගේ පවුලටත් ඒ පවුලේ ඥාතීන්ටත් පොළොන්නරුව දිස්ත්‍රික් ජනතාවටත් මේ අවස්ථාවේදී උපද කරමින් එතුමන නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්ප අවසන්.
සුදී මන්ත්‍රීතුමා, ගරු ගුණදීලික රාජපක්ෂ මන්ත්‍රීතුමා,
මූලාසනයේ හොබවන ගරු මන්ත්‍රීතුමනි, මීට හරියටම මාසයකට ඉස්සර වෙලා පහුගිය මැයි 9 වෙනිදා මේ රටම කළු ජූලියක් කරපු දිනේ එදා උදේ වරුවේ ඉඳලම මේ අතුකෝරා මන්ත්‍රීතුමා මමත් හිටියේ ඒකට. එතුමත් මමත් මං හිතන්නේ මාදිවිල මගේ නිවස ඉදිරිපිට තමයි එතුමා ඉන්නේ. ඒ නිසා උදේ හවස එතුමා මාත් හම්බ වෙනවා. මම දකින් දර්ශනයක් තමයි එතුමාගේ ගෙදෙට්ට ගිහපහම උදේම මේ මන්ත්‍රීතුමා දවසේ රාජකාරිය අරබන්නේ බුදුන් වැඳල. ඒක මම දැක්කා. ඒ වගේ මම හවසත් නිකන් වෙලාවට යනවා. ඒ හවසත් මම දකිනවා නින්දට යන්න පෙර බුදුන් වැඳල ආගම අදහන හොඳ බෞද්ධෙක් හැටියට කටයුතු කරපු කෙනෙක්. එතුමත් සමග මම කොච්චර ලං වෙලාද හිටියා කිව්වොත් මේ අවුරුදු දෙක කාලය තුළ ජනාධිපති නිවසේ රැස්වීමක් තිබ්බත්, අරලියගහ මන්දිරේ රැස්වීමක් තිබ්බත්, වෙනයන් රැස්වීමක් කොළඹ තිබ්බත් අපි දෙන්න යන්නේ එක වානේ. එදා එතුමත් මාත් අතර මේ කෙටි කාලය තුළ ලොකු සමීප සම්බන්ධතාවයක් තිබුණා. එදා මට මතකයි ඔය සිද්ධිය දා හරියටම දවල් 12ට විතර අන්තිමට එතුමා කතා කරේ අපේ හිටපු පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරේ දරන අවස්ථාවේ. එතුමා අන්තිමට එතුමාගෙන් කතා කළ සමය අරන් එතුමායි මමයි අපි පොළොන්නරුවේ අපේ ගම්ලත් රාජ්‍ය ඇමතුමා අපි 3 දෙනාම ගම්ලත් ඇමතුමාගේ වාහනෙන් තමයි ගම්ලත් ඇමතුමාගේ නිවස බලා පිටත් වුනේ පාර්ලිමේන්තුව අසල තියෙන. එදා අපි දවල් ආහාරය ගත්තේ සිරිපාල ගම්ලත් ඇමතුමාගේ නිවසෙන් අපි 3 දෙනා ඇතුළු ඒ ආරක්ෂක නිලධාරීන්. එදා අපි 12ට විතර එතෙන්ට යනකොටත් මේ රටේ කිසිම කලබලයක් අපිට ආරංචිනෙත් නැහැ, අපිට කොහෙන්වත් ඇහුනෙත් නැහැ. අපි එදා දවල් ආහාරය අරන් මට මතක හැටියට එදින එකහමාරට විතර ඇති. එකහමාරට විතර කිව්වා මට දැන් පොළොන්නරුවේ යන්න ඕනි, මලගෙවල් වාගේට යන්න තියෙනවා, ඒ නිසා මම පොළොන්නරුවේ යනවා. මං කිව්වා පොළොන්නරුවේ යන්න එපා කියලා. මම දන්නේ නැහැ මේම සිද්ධියක් වෙයි කියලා. මං එහෙම එපා කිව්වේ අපේ නාමර රාජපක්ෂ ක්‍රීඩා ඇමතුමා ඒ වෙලාවේ කිව්වා අපිට හයාමාරට විතර අපි අරියගහ මන්දිරයේදී හමු වෙමු කියලා අපි මන්ත්‍රීවරුන්ට. ඒ අනුව මං කිව්වා ඔය යන්නත් එපා, අපි හෙට උදේම ඒ පොළොන්නරුව යන්න, මමත් හෙට උදේ තමයි නුවර යන්නේ, ඒ රැස්වීමට ඉඳ තියෙන නිසා කියලා තමයි අපි කතා කරන්නේ. නෑ ඔයා රැස්වීමට යන්න මොනවද උනේ කියලා මං ඔයාට රෑ 9 විතර කතා කරන්න පොළොන්නරුවේ ගිහිල්ලා මට එතකොට විස්තරේ කියන්න කියලා තමන් මළ ගෙදරට යන්න ඕන කියලා තමයි ගියේ. අපි හීනකින්වත් ඒ වෙලාවේ හිතුවද මෙතුමාම ඒ යන්නේ අවසන් ගමන් කියලා? නැහැ. එතුමා එකම මාඩිතර ඒතුමාගේ සමීපයෙන් එක්ක පොරොන්නරෝ බල අපිටත් වුණා. මම මාදි වෙල ඇවිල්ලා නතර වුණා. මම ඒ නතර වුණේ හවස 6:00 රැස්වීමට යන්න. නමුත් මම ඇවිල්ලා පොඩ්ඩක් හාන්සියක් දාගත්තට පස්සේ මට නිින්ද ගියා. මගේ නෝනා කතා කරලා කිව්වා, අන්න රූපවාහිනී යනවා අතුකෝරලා මන්තුමාට කරදරයක් වෙලා කියලා. මම වහම රූපවාහිනී බලනකොට මට ආරංචි වුණා. මම එතුමාගේ රියදුරට ආරක්ෂක නිලධාරියන්ට කතා කරා. කොහොමත්ම කතා ගන්න අවස්ථාවක් නැති වුණා. කොහොම හරි පිළිදැන ගන්න ලැබුණා. 4 විතර වෙනකොට එතුමා අවසන් ගමන් ගිහිලා කියලා. හැබැයි අපි ජීවිතේට දැකලා නැහැ. අපේ ජීවිත කාලේ පුරාම මේ වාගේ සාහසික අදම පාපතර මිලේච්ඡ මරණයක් අපි අහලා නැහැ, අපි දැකලත් නැහැ. අර පකිස්තානයේ අර ඉංජිනේරුවරයෙක් මරනකොට ප්‍රියන්ද කියලා අපි කොච්චර දුක් වුණාද මෙහෙ ඉඳලා. ඉතින් අපේ රටේ එහෙම මිනිස්සු නැහැ කියලා තමයි අපි හිතාගෙන හිටියේ. නමුත් ඊටත් එහා ගිය මේ පාපතරය මේ බෝධිසත්වෙක් වාගේ හිටපු මේ අහිංසක මිනිස්සයා මහා මඟ මරා දැම්මා. ඒ මරා දාපු වීඩියෝ පටය මට නම් බලන්න බෑ, මම බැලුවේ නෑ. බලපු අය කිව්වා මෙහෙමයි කියලා. මට බලන්න බෑ. නමුත් බලන්න එතනින් වෙන සිද්ධිය මේ මන්ත්‍රීවරයා මරා දාල ඒ වෙළඳ ආයතනේ ඉඳලා පල්ලෙහාට මේ බොඩිය ගෙනල්ලා මහා පාරේ දාලා තිබ්බා. මේ මහා පාරේ නිර්වත් කර දාලා තිබ්බු මලසිරුර මං හිතන්නේ හරියටම පෑ 8ක් ඒ මහා මාර්ගයේ තිබිලා තියෙනවා. මේ අපේ පජියක් තියෙන කාලේ, අපේ ආරක්ෂා පොලිසිය ඉන්න කාලේ අපිට හිතාගන්න බෑ ඇයි අපේ මන්ත්‍රීතුමාට මෙහෙම වුණේ කියලා. සමහරු අර කිව්වා වාගේ එතන හිටපු පාපතරයෝ මේ මලසිරු තිරුරට කෙල ගහලා යන්න කියලා නියෝග කරලා තිනවා. පොලිසියටවත් හමුදාවටවත් කිට්ටු වෙන්න දුන්නේ නැහැ. පෑ 8ක් විතර ගියාට පස්සේ තමයි මේ මලසිරුර හරි වතු පිටිවල රෝහලට අරන් යන්න පුළුවන්. ඔන්න ලංකාවේ අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙච්ච දේ. ඉතින් මේ වගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මං ආයෙ මුලින් කියන්න අවශ්‍ය නැහැ. අද උදේ ඉඳලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමතිවරු ගොඩක් කිව්වා මේ පිටිපස්සේ කවුද හිටියේ කියලා. ඒ නිසා අපි දන්නවා මෙතුමගේ අතේ මුදු තුනක් තිබ්බා. මම ඒක හොඳටම දැක්කා. ඒ මුදු තුනක් මේ පාපතරයන් විසින් ගලවාගෙන ගිහිල්ලා ඔන්න මේ අරගලේ ඒ අරගල කරුවන්ගේ මංකොල්ල කෑමත් මේ තුලින් මතු වුණා. ඒ නිසා මම කියනවා මෙතුමට සාධාරණයක් කරන්න නම් මෙතුමාගේ නඩුව ඇහෙන්නේ අත්තනගල්ල උසාවියේ. ඒ අත්තනගල්ල උසාවියේ නඩුව අහන මහේස්ත්‍රා තුමිය ගැන නම් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. මූලික පරීක්ෂණවත් හරි හැටි කෙරිලා නැහැ කියලා අපිට ආරංචි. පොලිසියටත් හොදටම දෝෂ ආරෝපණය කරනවා කියලා අපිට ආරංචි. එහෙනම් අපි දෙයියන්ගේ නාමෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ මන්තුමාට කරන සාධාරණ ඉෂ්ට කරන්ට නම් මෙතුමාගේ මේ පරීක්ෂණ සහ නඩු කටයුතු කඩිනම් කළ යුතුයි කියලා. ඒ වගේ නඩු විභාගයේ සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණය කරන විනිශ්චය සභාවක් පත් කරන ලෙසත් අග්‍ර විනිශ්චකාරතුමාගේ ඉල්ලා සිටින නීතිපතිවරයාට දන්වන ලෙස ගරු කථානායකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. මේවා ඉදිරියටත් එහෙම වෙන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ 225ක් අපි මන්ත්‍රීවරු ඉන්නවා. ඒ 225ටම මේ විදිහට නීතිය ආපස්සට ගියොත්, නීතිය දෙවගෙන මේ ආකාරයට කෙලසන්න පටන් ගත්තොත් අපිට මං හිතන්නේ අපි සියලු දෙනාටම පක්ෂ විපක්ෂ ભેදකින් තොරව දෙයියන්ගේ පිහිට තමයි අපි ඔක්කොටම. ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් බෞද්ධයෙක් හැටියට මම මෙහෙම කියනවා, රූපං ජීරති මච්ඡානං නාමගොත්තං නජීරති. රූපය දිලාපත් වුණත් නාමය සදාකල්ලිම පවතිනවා. එනිසා පොළොන්නරුව ජනතාවගේ සිත් සතන්ගොල මේ අමරකීර්ති අතුකෝරල් කියන නාමය සදාකාලීම පවතිනවා. ඒවගේම අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ අපේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම ඒ අමරකීර්ති අතුකෝරල් කියන නාමය මේ පාර්ලිමේන්තුව තුළත් මුළු රට තුළත් හැමදාම පවතින බව අපිට විශ්වාසයි. ඒ නිසා අවසාන වශයෙන් අපි ඉල්ලා සිටිනවා මේ අහිංසක මන්ත්‍රීවරයා අර අපේ මන්ත්‍රීවරයෙක් කිව්වා වගේ අපි ඉක්මනින් නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එතුමා අපිට හොඳ මිත්‍රේ. එතුමා ඒ ස්වාමි දියේට හොඳ ස්වාමි පුරුෂේ. ඒ පුතාට හොඳ තාත්තෙක්. එඳ අපි කියනවා ඒ ආදරණීය බිරිඳට නැවත වාරයක් ආදරණීය ස්වාමියා පුරුෂයා වෙලා ඉපදෙන්න කියලා. ඒ ආදරණීය පුතාට අපි ප්‍රාර්ථනා කරනවා මේ අමරකීර්ති අතුකෝර මැතිතුමා පියෙක් කර නැවත ඉපදෙන්න කියලා. ඒ වගේම අපි සහෝදර මන්ත්‍රීවරුන් අපි හිතවතුන් අපි සියලු දෙනාට හිතවතෙක් වෙල ඉපදිර අවසානයේ අපි කවුරුත් ප්‍රාර්ථනය කරන උතුම් වූ බෝධියකින් එතුමාට අමා මහ නිර්වාණ සම්පත්තිය ඒකාන්තියම ලැබේවා. ඒ වගේම හාරිෂ්පත්තු ප්‍රමුඛ මහනුවර දිස්ත්‍රික් ජනතාවගේ ඒ ශෝකය ඒ ආදරණීය බිරිඳ පුතුණුවන් ඇතුළු ඒ සියලු දෙනාගේ පවුල වෙත පුද කරමින් මානීය දෙනවා බොවිසුති.
සුති කරු මන්ත්‍රීතුමා, කරු මදුර විතානගේ මන්ත්‍රීතුමා,
මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, පොළොන්නරුව අසරණ ජනතාව නියෝජනය කරමින් මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරපු අමරකීර්ති අතුකෝල මැතිතුමත්, ඒ වගේම එතුමාගේ ආරක්ෂක නිලධාරී ගුණවර්ධ මැතිතුමාගේ අභාවය පිළිබඳ මම ඒ සියලු දෙනාගේම විශේෂම අතුකෝරල මැතිනිය ප්‍රධානී පවුලේ සියලු දෙනාටමත්, ඒ වගේම ගුණවර්ධන මැතිතුමාගේ පවුලේ සියලු දෙනාටමත් මගේ ශෝකය, ඒ වගේම කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි මේ සිද්ධි දාමය තුළදී නමවෙනිදා වෙච්ච අවධානයට යොමු කළ යුතු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි ඔබතුමත් නීතිඥවරයෙක් විදිහට අපි පසුගිය දවස්වල කතා කරපු මේ කාරණාත් එක්ක මම ප්‍රථමයෙන්ම අද දවසේ මම ඉදිරි කතිකාව කීප දෙනෙක් මේ ගැන කතා කළා. මේ නඩු විභාගය විශේෂ ත්‍රිපුද්දර පුද්ගල මහාධිකරණ විනිශ්චය සභාවක් හරහා ඒ වැඩ කටයුතු කරන්න පත් කරන්න කියලා අගමිනිසුතුමාගෙන් ඒ වගේම නීතිපතිතුමාගෙන් ඉල්ලන්න කියලා මේ සභාවේට ඒ වගේම කතානායකතුමාට අපි ඉල්ලීමක් කිරීමක් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒ වහම කළ යුතු දෙයක්. ඒ වගේම ඒ අපි ආරක්ෂක අංශ පවා ඉතාමත්ම කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. එතුමා මට මේ අද දැන් පොඩි වෙලාවකට කලින් ඒ තොරතුර ලැබුණේ විනාඩි ගණනාවක්, සාමාන්‍ය විනාඩි 30ක විතර කාලයක් ජීවිතය බේරගන්න ආරක්ෂක අංශ වලට කතා කරලා එතුමාගේ ජීවිතය බේරගන්න කියලා දැනුවත් කිරීම කළා. නමුත් අපේ රජයට එක කරගන්න බැරි වුණා. ඒ ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. මොකද අපි පොදු මහ ජනතාවගේ ආරක්ෂාව කොහොමද කරන්නේ? අපේ මන්ත්‍රීතුමාගේ ජීවිතය බේරගන්න බැරි තැනට අපි පත්වීම අපිට මං හිතන්නේ ලොකු කනගාටුවක්. වගේම මෙන්න මේ කාරණා පිළිබඳත් අපි ඉදිරි පරීක්ෂණවලදී අවධානය යොමු කළ යුතුයි. මොකද මන්ත්‍රීතුමායි ගොඩනැගිල්ල ඉන්න වෙලාවේ ඒ ගොඩනැගිලි හිමිකරු පවා ලොකු සහයෝගයක් දීලා තියෙනවා. ඒ අරගලකරුවන්ට, කැරලිකරුවන්ට, ඒ මිනීමරුවන්ට ගොඩනැගිල්ලට ඇතුල් වෙන්න නොදී කොහොමරි මන්ත්‍රීතුමාගේ ජීවිතය බේරගන්න. ඉතින් මං හිතන්නේ අපිට ගොඩක් දේවල් තියෙනවා. මම පසුගියදා එතුමාගේ ඒ නඩු කටයුතු පිළිබඳ අවස්ථාවකදී අත්තනගල්ල අධිකරණයට ගියා. ඒ වෙලාවේ මම දැක්කා මේ වන විට නීතිය ආධිපත්‍ය බරපතල විදිහට කඩා වැටිච්ච තත්ත්වයක්. මොකද ඒක කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම මම මේ කතා කරන්නේ මේ පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරු 225 ගැන විතරක් නෙමෙයි මන්ත්‍රීතුමනි, පොදු මහා ජනතාව වෙනුවෙන් ඇත්තටම මේ සිද්ධිය මූලාරම්භය ගත්තොත් පසුගියදා ජනාධිපතිතුමාගේ නිවසට පහර දෙන්න පැමිණි ඒ කැරලිකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ අධිකරණයෙන් අපලබාගෙන එළියට එනකොට මල් මාලා දාලා අප්පුඩි ගහලා සිප වැළඳගත්ත නීතිඥයෝ කොටසත් මේකට වගේන මොකද සමස්ත නීතිඥයෝ නීතිඥ සංගමයේ නෙමෙයි යම් නීතිඥ කණ්ඩායමක් මේ කැරලිකරුවන්ට පූර්ණ උත්තේජනයක් දුන්නා. ඒ උත්තේජනයෙන් පිපිදිච්ච උද්දාමයටපත් වෙච්ච කැරලිකරුවන් නීතිය අතට අරන් මහා දරුණු විනාශයක් මේ වන විට මේ රටට කළා තිනවා. ඒක මං හිතන විගණනයක් කරොත් මේ වන විට අද සංචාරක ක්ෂේත්‍රය නැවතිලා රටේ සාමාන්‍ය වැඩ කටයුතු නැවතිලා මේක මහා විනාශයක් මේ රටට අත් කරන්න මෙන්න මේ නීතිය ක්‍රියාත්මක කරන යම් යම් කණ්ඩායම් නිලධාරීන් අඩු වැඩි වශයෙන් මේකට දායක වුණා කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා මුලාසරාරුට මන්ත්‍රීතුමනි. මොකද අපි දැක්ක පසුගියදා අර පකිස්තානයේ මූලධර්මවාදීන් විසින් ඝාතනය කරපු ප්‍රියන්ත ගැන මහා කනගාටුවක් මේ රටේ ජනතාව අතර ඇති වුණා. හැබැයි ඒ පිරිසම මේ ඒ එදා මං හිතන්නේ එහෙමනම් ඒ කිඹුල් කඳුළු තමයි හෙළුවේ. මොකද අතුකෝරළ මැතිතුමා මිය ගියාට පස්සේ ඒ මරණය ගැන මේ රටේ බහුතරයක් පිරිස් මුනිවත රැකීමත් එක්ක අපිට දැන් මේ රටේ මේ ඇතිවෙන විකෘතිය ගැන මහා පුදුම කනගාටුවක් ඇති වෙනවා. මොකද බුදුන් තෙවරක් වැඩිය රටේ මේ ධර්මානුකූලව මහා පිරිසක් ජීවත් වෙච්ච රටේ මේ වගේ මිලෙච්ච ඝාතන වෙනකොට ඒවා හොඳයි කියන ඒවා ගැන ඒවා හිතලා ජයපැම්බන පිරිසක් අද අපි දකිනවා මේ සමාජයේ විශේෂ සමාජ මාධ්‍යවල අපි දකිනවා. ඉතින් මං හිතන්නේ විශාල වරදක් මේ සමාජයේ දිනෙන් දින මතුවෙමින් පවතිනවා. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදියට රටට නීති හදන ප්‍රතිපත්ති හදන අය විදියට මෙන්න මේ කරුණ ගැන අපි දැඩි සැලකිල්ලක් දක්වන්න ඕන මන්ත්‍රීතුමනි. ඒ ගැන අපි ඉදිරි විශේෂයෙන්ම කාරක සභාවලදී මේ ගැන කතා කරන්න ඕන. අපි මේ ගැන මීට වඩා සක්‍රීයව මැදිහත් වෙන්න ඕන. එහෙම නොවුනොත් තව අතුකෝරළ මන්ත්‍රීතුමා වගේ තව අපේ මන්ත්‍රීවරුන්ට ඒ වගේම පොදු මහත් ජනතාවට අහිංසක මිනිසුන් මේ රටේ ජීවත් වෙන්න තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ඒ වගේම මේ දරුණුම තත්ත්වය මම දැක්කා මේ 22 වෙනිදා අත්තරගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුල. මොකද මම මන්ත්‍රීවරයෙකු ලෙසත් වෘත්තීය නීතිඥයෙකු විදියටත් ඒ වෙලාවේ අධිකරණයට ගිය අවස්ථාවේ සාමාන්‍ය මනුෂ්‍ය ඝාතන ගැන උගත් මහේස්ත්‍රාත්වරයෙක් සාමාන්‍ය පොලිසිය විමර්ශනවලට සහාය දීම අත්‍යවශ්‍ය කාරණාවක්. එහෙම අවාසනාවකට ඒ කියන්නේ එහෙම ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් මම දැක්කා. අත්තනගල්ල අධිකරණයේ අත්තනගල්ල මහේස්ත්‍රාත්තුමිය මම එතුමියගේ නම මේ වෙලාවේ සඳහන් කරන්නේ නැහැ. එතුමිය විවෘත අධිකරණයේදී විමර්ශනය කරන පොලිසිය නිලධාරීන්ව දැඩි අපහසුතාවකට පත් කරන ආකාරයට හැසිරුණේ. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව දැඩි අපහසුතාවකට පත් කරන ආකාරයට හැසිරුණා. විශේෂයෙන්ම පරීක්ෂණ වලට සහාය දෙනවා වෙනුවට නොගැලපෙන ප්‍රකාශ කරමින් එතුමිය ඒ සමහර ඒ නඩුවේ විශේෂයෙන්ම වැදගත් කාරණා ඒ විමර්ශන නිලධාරීන්ගෙන් ගැනීම වෙනුවට ඒවට අකුල් හෙලන බවක් තමයි මම දැක්කේ. මම විතරක් නෙවෙයි විවෘත අධිකරණයේ නීතිඥවරුන් ඒ අධිකරණයට පැමිණි බොහෝ පිරිස් ඒ ගැන විමතියෙන් බලාගෙන හිටියේ. මොකද මුළු ලෝකෙම කැළඹීමට පත් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ඝාතනය ඇතුළු පුද්ගල ඝාතන තුනක් සම්බන්ධ ඒ අධිකරණ කටයුත්තේදී උගත් මහේස්ත්‍රාත්තුමියගේ හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි. ඒ වගේම සාහසික මනුෂ්‍ය ඝාතන සිදු වූ ප්‍රදේශයේ අධිකරණයට ආපු සාක්ෂිකරුවන් කිව්වා විවෘත අධිකරණයට සාක්ෂි දෙන්න බෑ කියලා. හඬා වැළපුණා මේ මන්ත්‍රීතුමනි. මොකද සාක්ෂිකරුවෝ දෙදෙනෙක් කිව්වා ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් තියෙනවා, ඔවුන් අධිකරණ භූමියේ අධිකරණ ඇතුළට යන්න බෑ කියලා ඇඬුවා, හඬා වැළපුණා. ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඒ ගැන කරුණු අධිකරු මහේස්ත්‍රාත්තුමිට ඉදිරිපත් කරාම ඉතාමත්ම අවඥා සහගතව ඒ විවිධ අධිකරණයට නොගැලපෙන ප්‍රකාශ කරමින් එතුමිය අවඥා සහගත ඒවා බැහැර කරා. ඒ වගේම ඒ මරණ පරීක්ෂණයේදී සාක්ෂිකරුවන්ට තිබෙන ජීවිත අවදානම ගැන නොකතකා විවෘත අධිකරණයේ නඩුව කැඳෙව්ව පමණක් නෙමෙයි සාක්ෂිකරුවන්ගේ සත්‍ය අනාවරණය කරන ගන්නවා වෙනුවට ඒ අයට යම් යම් බලපෑම් කරමින් සාක්ෂි විකෘති කිරීමට උත්සාහ කරා. මම වගකීමෙන් කියනවා මම ඇසින්දුටු සාක්ෂිකාරයෙක් විදිහට මම පාර්ලිමේන්තුවේ අධිකරණයේ හිටපු කෙනෙක් විදිහට. ඒ වගේම මම මේවා මොකද විශේෂයෙන්ම මමත් නීතිඥයෙක් විදිහට යුක්තිය පසිඳන කාර්ය නිලය සිටින අධිකරණ නිලධාරීන් ගැන මෙහෙම කතා කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් අවුරුදු 23ක් මම නීතිඥ වෘත්තේ ඒ නීතිඥ වෘත්තේ යෙදී සිටි කෙනෙක් විදිහට මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධ අධිකරණ කටයුත්තකදී අධිකරණ නිලධාරියෙක් හැසිරුණේ. මම ඒක මම ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි අධිකරණ මගේ ඉතාමත් ඉහළ ගරුත්වයක් තිබෙනවා. ඒ වගේම අධිකරණ විනිසුරුවරුන්ට මගේ ඉහළ ගරුත්වයක් මම තියෙනවා. මම කවදාවත් ගරු අධිකරණයට හෝ ඒ යුක්තිය පසිදලන නිලධාරීන්ට ගරු විනිශ්චයකාරතුමාලාට කිසිසේත්ම අගතියට හෝ අපහසුතාවකට පත්වෙන දෙයක් කියන්න කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම මේ දේවල් ප්‍රකාශ කරන්නේ මගේ ඇසින්දුටු සාක්ෂි විදියටත් රටේ නීති හදන තැන නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ අධිකරණ නිලධාරීන්ගේ හැසිරීම ගැන තමයි මම මේ උත්තරීතර සභාවට ප්‍රකාශ කරන්නේ. මොකද ඉදිරියේදීවත් මේ නඩු විභාගය මීට වඩා සාධාරණව ඒ සාක්ෂි විමර්ශනය ඒ වගේම ඒ විමර්ශන නිලධාරීන්ට තමන්ගේ ඒ විමර්ශන සටහන් නිවැරදිව ඉදිරිපත් කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න තමයි මම මේ කරුණු මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මන්ත්‍රීතුමනි නිට්ටඹුව පොලිසිය ස්ථානාධිපතිවරයා මරණ පරීක්ෂණයට සාක්ෂි වලට කැඳෙව්වා. ඔහු සාක්ෂි කූඩුවට නැග්ගට පස්සේ ඔහු ඒ අවස්ථාවේ තීච්ච සිද්ධිය කරුණු ප්‍රකාශ කරන්න හදනකොට ගරු විනිශ්චයකාරතුමිය ඒ පොලිසි නිලධාරියා දෙසට හැරි තමන් මෙතන කුණු හොදන්න එහෙම ලෑස්ති වෙන්න එපා. එම පොලිස් ස්ථානාධිපතිවරයාට නිට්ටඹුවේ පොලිස් ස්ථානාධිපතිවරයාට කියනවා තමුන් මෙතන කුණු හොදන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මේ මරණ පරීක්ෂණ සාක්ෂි දෙන්න සාක්ෂි කූඩුවට නැග්ගේ පොලිස් පරීක්ෂවරයාට කරපු ප්‍රකාශය. එතකොට ඒක බොහොම තර්ජනාත්මකව කිව්වේ විවෘත අධිකරණයේදී ඉතාමත් අපහාසාත්මකව ඒ කියන්නේ මහේස්ත්‍රාත් ධූරයකට නොගැලපෙන ආකාරයෙන් එතුමිය ඒක ප්‍රකාශ කරේ. අන්තිමේදී පොලිස් පරීක්ෂවරයාට තමන්ට ඒ තමන් ප්‍රකාශ කරන්න හද බලාපොරොත්තු වෙච්ච කරුණු කියාගන්න බැරි වුණා. ඒ වගේම මම පස්සේ එතනට පැමිණි පොලිස් පරීක්ෂකවරුන්ගෙන් ඒ පොලිස් නිලධාරීන්ගෙන් විමසීමක් කරා. මොකද මට පළවෙනි අවස්ථාව දෙක තුනේ යන්න හම්බුනේ නැහැ. මුල් අවස්ථාවේ සිටම එතුමිය හැසිරෙන්න තියෙන මේ විදියට කියලා තමයි ඒ සියලු දෙනාම කිව්වේ. ඒ වගේම පොලිස් නිලධාරීන් තමන්ගේ සටහන් පොත්වල ඒවා සටහන් කරලා තියෙනවා. පොලිස්පතිතුමාට ඒ ගැන දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි අධිකරණ කොමිෂන් සභාවට සහ අග්‍ර නිෂ්කාරතුමාටත් කතානායකතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියන මොකද අපේ මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ ඝාතනය ගැන සලකලා නෙමෙයි පොදුමහත් ජනතාවටම මේ වගේ මොකද අද මන්ත්‍රීවරයාට වෙච්ච අසාධාරණ ගැන අඩුම ගාන මේ අධිකරණය අපිට මෙතන හරි කියන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිහෙකුට දෙයක් වුණොත් ඒක කියන්න තැනක් නැහැ. ඒ මිනිස්සු එච්චර අසරණයි ඒක නිසා තමයි මේ වැරද්දක් තියෙනවා නම් කොතන හරි යුක්තිය පසිලන් දීමේ ක්‍රියාවලිය තුළ අපි ඒක නිවැරදි කිරීම අපේ යුතුකමක් සහ වගකීමක්. ඒ වගේම සාක්ෂිකරුවන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකින් ජීවිත තර්ජන ගැන එදෙන අධිකරණයට දැනුම් දුන්නාම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 31 වෙනි වගන්තිය අනුව හඳුනා ගැනීමේ පෙරටුවේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විද්‍යුත් ක්‍රමයට අහන්න කියලා ඉල්ලීමක් කරා. හැබැයි එතුමිය එයත් ප්‍රතික්ෂේප කරා. මොකද මම මෙහෙම කියන්න හේතුව මන්ත්‍රීතුමනි මාධ්‍යනාතරමේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි රාත්‍රී 9 වෙනතෙක් හඳුනා ගැනීමේ පෙරටුවක් තිබේ එදා ඒ දින මැයි 22 වෙනිදා. රාත්‍රී 9 වෙනකම් පොළොන්නරුව ඉඳලා ආපු අතුකෝරළ මන්ත්‍රීතුමා මහත්මියත් එතුමියගේ පුත්‍රයා එවැගේම මගේ ඥාතීන් උදෑසන 9 සිට රාත්‍රී 9 වෙනකන් ඉතා අනාරක්ෂිතව අධිකරණ භූමියේ රැඳී සිටින සිද්දුවට මොකද ඒ ඝාතකයින්ගේ ඒ කැරලිකරුවන්ගේ ඒ කුමන්ත්‍රණකරුවන්ගේ ඒ උද්ඝෝෂකයින්ගේ ගමේ තමයි මේ අධිකරණයේ තියෙන්නේ. එතකොට ඉතාම අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා. නමුත් ඒව ගැනවත් සලකන්නේ නැතුව පොඩි පොඩි නඩුත් ඔක්කොම ඉවරුණාට පස්සේ රෑ 9ට සාමාන්‍ය කරුවල වැටුණ වෙලාවේ තමයි මේ හඳුනා ගැනීමේ පෙරට්ටුව තිබ්බේ. ඒ වගේම ඒකෙන් අපිට පේනවා නිකන් යම්කිසි ඔවුන්ගේ ජීවිත අනතුරු ලක් කිරීමේ උත්සාහයක් ගත්තාද දෝත් කියලා. මොකද සාක්කිකරුව එක පැත්තකින් හඬා වැළපෙනවා මේ විවෘත අධිකරණයේ සාක්කි දෙන්න බෑ කියලා. මේ පොළොන්නරුවේ ඉඳන් ආපු මිනිස්සු අනාරක්ෂිතව ඉන්නවා. ඒ වගේම තමයි මම මේ තව නඩු කීපයක් තියෙනවා එදින විභාගයට ගත මේකට ආශ්‍රිතව 10යි 65 ඇලිරත් 22. ඒ වගේම මීගාකිවුල සභාපතිතුමාගේ කැබ් රථයේ ගිනි තැබීම 10යි 72. ඒ වගේම අත්තනගල්ල ප්‍රාදේශීය සභාව ගොඩනැගිල්ල කඩාපින් තැබීම 10යි 67 ඇලිරත් 22. මේ නඩුත් එදින ගත්තා. ඒ බොහෝ මේ රාජ්‍ය දේපළ වලට හානි කරපු පුද්ගලින්ට අපදුන්නා. අපදුන්නට පස්සේ මිනිස්සු එළියේ සන්තෝෂ වෙලා අතට අත දීලා බොහොම සතුටෙන් ඒ කියන්නේ අධිකරණ භූමියේ හැසිරෙන්න ඕන නැති විදියට හැසිරෙන මේ බොහොම සන්තෝෂෙන් නිකන් අධිකරණයේ ඒගොල්ලන්ගේ මේ වැඩ දිවලට ලොකු උත්තේජනයක් දෙන බවක් පෙන්වුවා. ඒකෙන් තවත් සාකිකාරෝ බයටපත් වුණා. ඒ වගේම අතුකොරණ මහත්මිය ඒ පුත්‍රයාගේ ජීවිතය ගැන අපිට ලොකු බයක් ඇති වුණා. මොකද මේ විදියට අධිකරණ භූමියක හැසිරෙන මම දැකලා නැහැ. ඒ වගේම තමයි මේ මම විශේෂයෙන්ම මේ ගැන තව යම් කාරණා කීපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කර බලාපොරොත්තු වෙනවා. පළමු නඩු දිනේ ඉඳන්ම අර මේ හැසිරීම පිළිබඳව විශේෂයෙන්ම ඒ වෙච්ච කාරණා පිළිබඳ පොලිස් නිලධාරීන් තමන්ගේ සටහන් වල දැමීම කියන එක ගැනත් අපි ඉදිරියේදී සැලකිල්ලමට ගන්න ඕන කාරණාවක්. ඒ වගේම නීතිඥයෝ අවස්ථා කීපයකදීම කිව්වා මේ අය දුරබැහැර ඉඳන් එන්නේ. ඒක නිසා නඩු කටයුතු ඉවර වෙනකන් තියන්න නැතුව පුළුවන් තරම් මේ නඩුව ඉක්මනට ගන්න කියන ගැන කතා කරා. නමුත් චේතනාන්විතවම මේ රටම කැළඹීමටපත් කරපු මේ මන්ත්‍රීතුමාගේ ඝාතනය සිද්ධියේදී මේ අපේ අධිකරණයේ විශේෂම නිට්ටම් අත්තනගල අධිකරණයේ ඒ මහේස්ත්‍රාත්තුමීගේ හැසිරීම පිළිබඳ මගේ බලවත් කනගාටුවක් තිබෙනවා. ඒ වගේම තමයි මම තව විශේෂ කාරණාවක් මේ ගරු සභාවට ඉදිරිපත් කරන. මොකද අපි මෙච්චර පොලිසිය දැනුම් දීලා තියද්දිත් මෙහෙම මේ වගේ අනාරක්ෂිත බවක් තියෙද්දිත් තවදුරටත් මේ නඩුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යනවා නම් මම විශ්වාස කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එය මේ නඩුවට විශාල අගතියක් වෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත්තුමියගේ ක්‍රියාකලාප පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් කළ යුතුයි. ඒ වගේම අපි ඇයිගේ ක්‍රියාකලාප පිළිබඳ අග්‍රවිනිශ්චකාරතුමාට දැනුම් දීලා ඒ වගේම ඉදිරි කාලයකදී වර පාර්ලිමේන්තු වර ප්‍රසාද කමිටුවටත් මේ මහේස්ත්‍රාත්තුමියව කැඳවලා මේ ගැන විමසීමක් කළ යුතුයි. මොකද විවස්ථාදායකයේ අපේ පරම යුතුකම ඒක. මම මේ කතා කරන්නේ මියගිය අතුකෝරළ මන්ත්‍රීතුමා ගැන විතරක් නෙමෙයි මේ රටේ පොදුමහත් ජනතාව ගැන. ඒ වගේම මම මේ වෙලාවේ සමස්තයක් විදිහට මේ නමවෙන්දා වෙච්ච සිද්ධි දාමය පිළිබඳ ගරු මහේස්ත්‍රාත්තුමන්ලා අධිකරණ ඉතාමත්ම හොඳින් ඉතාමත්ම විනිවිද භාවකින් නීතියේ දින ඒ සියලු කාරණා සලකලා බලලා ඒ ඉතාමත්ම සාධාරණව වැඩ කරනවා. ඒ ගැන අපේ ගෞරවය මේ සභාවේ ගෞරවය අපි ඒ සියලු දාට පුද කරනවා. නමුත් මේ වගේ යම් අපහසු අතපසුවීම් ඒ වගේ නොසැලකිලිමත්කම් වෙනවා නම් මේ ගැනත් අපි මේ ගරු සභාවේ අවධානය යොමු කළ යුතුයි. මොකද මේ රටට නීති හදන දැනට තන නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට මේ වගේ දෙයක් වෙන්න බෑ. ඒ වගේම ඔහුව මේ පාර්ලිමේන්තුවට ගෙනාවු ජනතාවගේ අපේක්ෂාව ඇත්තරම අවසානයේ මිනිස්සුන්ට අපි සාධාරණ නඩු තීන්දුවකින් මේ වැරදිකරුවන්ට අපි ඒ දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දිය යුතුයි. ඉතින් ඒක නිසා මම ඒ ගැනත් මතක් කරමින් නැවත වතාවක් අපි ඒ පවුලේ සියලු දෙනාටම අපේ කනගාටුව ප්‍රකාශ කරන බොහොම ස්තුතියි.
සුති ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අවධානයට ලක් කරපු කාරණා සම්බන්ධයෙන් ගරු කතානායකතුමාගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.